SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද එහෙමනම් මේ සිංහල අලුත් අවුරුද්ද ලැබලා තියෙන මොහොතේ අපි සූදානම් ලෝකයේ තත්විති පිළිබඳ විමසා බලන්නට අපිත් එක්ක සුපුරුදු විදිහට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අලුත් අවුරුද්ද ලැබලා ඒ උණුසුම පිට තමයි අපි අමල්ට මේ අවස්ථාවේදී කතා කරන්නේ. ඔබට මේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අමල් මුලින්ම.
සුභ උදෑසනක් දිල්ලක්ෂි, ඔබටත් අපේ ඒ වගේම අපේ ආසන්නන්ටත් සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, අපි එහෙමනම් සාකච්ඡාව පටන් ගනිමු. ඇත්තටම මේ බොහොම ව්‍යවුල්කාරී වාතාවරණයක් නිර්මාණය කරපු සිදුවීමකින් තමයි අදත් අපි සුපුරුදු විදිහට කතාව පටන් ගන්නෙ. ඔබ දන්නවා පසුගිය සතියේදී සිරියාවේ ඇති වුණු ඒ රසායනික අවිප්‍රහාරය සම්බන්ධව මතුවුණු ගැටලුව. මේ සම්බන්ධව ඔබ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා විවිධ තොරතුරු දකින්නට ඇති. සිරියාවේ ඇති වුණු මේ රසායනික ප්‍රහාරය හින්දා මේකේ චෝදනාව එක එක පාර්ශ්වයන් වෙත ගමන් කරනවා අපි දුටුව. ඉන් අනතුරු ඇමරිකාව මේ සම්බන්ධයෙන් දැඩි ලෙසින් තමන්ගේ ප්‍රතිචාරය දැක්වා සිරියාවට විරුද්ධව ගුවන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරමින්. ඉතින් අමල් අපි පොඩ්ඩක් මේ සිදුවීම සම්බන්ධව ටිකක් මතක් කළ මුලින්ම ඉන් අනතුරුව ඇමරිකාවේ ප්‍රතිචාරයත් ප්‍රතිචාරය හරහා මොන වගේ පසුබිමක්ද නිර්මාණය වුණේ කියන කාරණාවත් කතා බහ කරමු.
ඔව් දිලුක්ෂි, ඇත්තටම මේ සිරියාවේ මේ අර්බුදකාරී තත්ත්වයේ ප්‍රතිචාරයක් හැටියට ඇමරිකාව විසින් ටොමහෝක් ක්‍රුසයිල් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා ඒ සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට. මේ ගුවන් හමුදා කඳවුරෙන් තමයි මේ ගෑස් ප්‍රහාරය එල්ල කළයි කියලා චෝදනා කළේ. ඊට පස්සේ ඒක සොයා බලන්න ටෙක්සස් ජාතීන්ගේ සංවිධානය හරහා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්නටයි කියලා ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. නමුත් මේ යෝජනාව නිෂ්ප්‍රභා කරා. එහෙම නැත්නම් මේකට තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා මේක ප්‍රතික්ෂේප කරා රුසියාව. ඒක තමයි එක්සත් ජාතීන්ගේ පැත්තෙන් අපිට අලුත්ම කාරණාව හැටියට කියන්න තියෙන්නේ. නමුත් ඒ එක්කම ඇමරිකාවත් රුසියාවත් මේ සිරියාව සම්බන්ධයෙන් සාකච්ඡා කරලා යම්කිසි එකඟතාවයකට එන්න උත්සාහ කළා මේ පහුගිය සතියේදී. විශේෂයෙන්ම ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ටිලර්සන් රුසියාවට ගමන් කළා. සර්ගේ ලවරොෆ් කියන රුසියාවේ විදේශ අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කළා. ඒ එක්කම පුටින් ජනාධිපතිවරයාත් සමගත් ඔහු සාකච්ඡා කළා තියෙනවා. නමුත් මේ දෙපාර්ශ්වයට සිරියාව සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න බැරි වෙලා තියෙනවා. ඒ වටපිටාව තුළ තමයි දැන් සිරියාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කළා තියෙන තමන් මේ ගෑස් ප්‍රහාරයට සම්බන්ධ නැහැ, ඒක සම්පූර්ණයෙන්ම තමන් නිර්දෝෂී කියලා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැන් අවසර ලැබිලා නැහැ. මොකද රුසියාව තමන්ගේ ඒ නිෂේධ බලය පාවිච්චි කරපු නිසා.
අපි දන්නවා මේ සිදුවීම සිරියාවේ ඛාන් ෂේකන් කියන ප්‍රදේශයේදී තමයි සිද්ධ වුණේ. ඔබ වීඩියෝ පට හරහා අන්තර්ජාලය තුලින් දකින්නට ඇති කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් මෙයින් පීඩාවට පත් වුණා. මේකට ප්‍රතිචාරයක් විදිහට ඇමරිකාව මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා සිරියාවට. අපි කැමති අමල් දැනගන්න මේ මිසයිල් ප්‍රහාරයෙන් සිරියානු හමුදාවට හෝ සිරියාවේ යුද කටයුතු වලට සහයෝගය දක්වන රුසියානු හමුදාවන් වලට යම් කිසි වූ අලාභහණියක් සිදු වුණාද කියලා?
ඔව් දිලුක්ෂි, මේ ප්‍රහාරය ඇත්තටම ඉලක්ක කරගත්තේ සිරියාවේ ගුවන් හමුදා කඳවුරක්. ඒක තමයි මේ සේරින් ගෑස් ප්‍රහාරය දියත් කළේ කියන චෝදනාව මත. නමුත් මේ සිරියානු ගුවන් කඳවුරු වල රුසියානු බටේන් සහ රුසියානු ගුවන් යාන රඳවලා තියෙන නිසා මේ ප්‍රහාරයට කලින් ඇමරිකාව විසින් රුසියාව දැනුවත් කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව රුසියානු බටපිරිස් වලට රුසියානු ගුවන් යානාවලට හානියක් වුණ බවට වාර්තාවක් නැහැ. නමුත් සිරියාව පැත්තෙන් මේ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට හිරිහැරයක් වුණා කියලා ප්‍රකාශ කරා ඇරෙන්නට ඒකෙන් නිශ්චිත වශයෙන් කොපමණ පිරිසකට හානි වුණාද කියන කාරණාව නිශ්චිත වශයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් සිරියාවේ ගුවන් කඳවුරක ගුවන් යාන නතර කරන ස්ථානවලට අලාභහානි සිදු වුණා කියලා කියනවා. නමුත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් අපිට ලැබිලා නැහැ.
ඔව්, අපි දන්නවා අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රුසියාව නිෂේධ බලය පාවිච්චි කළා මේ සම්බන්ධව සිදුවුණු සාකච්ඡාවේදී සිරියාවට පක්ෂපාතීත්වය දරමින්. අපි දන්නවා මේ නිත්‍ය සමාජිකයන් පස් දෙනෙක් කියන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, රුසියාව සහ එක්සත් ජනපද ඒ අතරිනුත් මේ රුසියාව අටවතාවක් මේ සිරියාව සම්බන්ධව නැගුණු ප්‍රශ්නවලදී රුසියාව තමන්ගේ වීටෝ පවර් එක එහෙමත් නැත්නම් නිෂේධ බලය පාවිච්චි කළා තියෙනවා කියලා වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී. ඇත්තටම අපි මෙහිදී කල්පනා කරලා බලන්න ඕනේ අමල් මේ රුසියාව ඇයි මේ තරම් දුරට සිරියාවට සහයෝගීත්වය දක්වන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් යම් කිසිව තොරතුරු වාර්තා වෙනවද?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ සිරියාව සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන ප්‍රතිපත්තිය බලපුවහම ඒකේ ප්‍රධානම කාරණා හැටියට ඔවුන් දක්වන්නේ සිරියානු ජනාධිපතිවරයා අසාද් ජනාධිපතිවරයා ගැන කොපමණ ජාත්‍යන්තර වශයෙන් විවේචන තිබුණත් ඔවුන් තමන්ගේ රටේ මේ මුස්ලිම් අන්තවාදයට හිස ඔසවන නොදී ඔහු දැඩි පරිශ්‍රමයක් අරගෙන තිබුණා ඔවුන් පාලනය කරන්නට. මෙතනදී රුසියාවේ මතය වෙලා තියෙන්නේ අසාද් ජනාධිපතිවරයා ඉවත් කරොත් ඔහුගෙන් පස්සේ බලයට පැමිණෙන කොටස් මුස්ලිම් අන්තවාදී පිරිස් නිසා රට මීට වඩා දරුණු තත්ත්වයකට යන්න අවදානමක් තියෙනවයි කියලා ඔවුන් මෙතනදී ඇත්තට උදාහරණයක් හැටියට පෙන්වන්නේ ලිබියාව සහ ඉරාකය. මේ රටවල් දෙකේම මේ පාලකයන්ට විරුද්ධව බටහිර රටවල් යුද ප්‍රකාශ කළාට ඇත්තට ඔවුන්ට හැකියාව තිබුණා තමන්ගේ රට තුළ ඒ අන්තවාදී කොටස් පාලනය කරන්න. ඉතින් සිරියාවෙත් මේ විදියට අසාද් ජනාධිපතිවරයාව ඉවත් කරොත් ඔහුගෙන් පස්සේ එන පිරිස් අර මුස්ලිම් අන්තවාදී කොටස් වලට සහයක් ලබා දීලා ඒ කලාපය පමණක් නෙමෙයි රුසියාවටත් ඒ වගේම බටහිර රටවලටත් මේ මුස්ලිම් අන්තවාදයෙන් තියෙන ඒ තර්ජනය තවත් උත්සන්න වෙයි කියලා. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා තමයි රුසියාව දිගින් දිගටම අසාද් ජනාධිපතිවරයාට පක්ෂ වෙන්නේ. අතරම ඔහුට තියෙන කැමැත්තට වඩා ඔහුගෙන් පස්සේ එන්න තියෙන තර්ජනය වැළක්වීමට තමයි රුසියාව කටයුතු කරලා තියෙන්නේ.
මීළඟට අවධානයට ලක් කරන්න කැමති යමල්, පසුගිය සතිය පුරාම සිදුවුණු දරුණු ඛේදවාචක තුනක් පිළිබඳව මේ ඛේදවාචක තුනම ප්‍රහාර විදිහට තමයි, ත්‍රස්ත ප්‍රහාර විදිහට තමයි වාර්තා වන්නේ. අපි මුලින්ම මේ ජර්මනියේ සිදුවුණු ප්‍රහාරය පිළිබඳව අවධානයට ලක් කරමු. ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් වන බොරොසියා ඩර්ට්මන් කියන මේ කණ්ඩායම ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර තුනක් සිදු වුණා. ඔවුන් ගමන් ගත්ත බස් රථය ඉලක්ක කරගෙන. මේක පස්සේ වාර්තා වුණා මේ සිදුවීම් පසුපස ISIS සංවිධානයක් තියෙනවා කියලා. මේ සිදුවීම සම්බන්ධව මේ වෙනකොට අපිට මොනවද අලුතින්ම වාර්තා වන්නේ?
මේකෙත් වගකීම IS සංවිධානය බාරගත්තයි කියන එක තමයි දැනට අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ ප්‍රහාරයෙන් නම් ඇත්තටම ජීවිතහානි සිද්ධ වුණේ නැහැ. බෝම්බ තුනක් මේ බස් රථය ඉලක්ක කරගෙන පුපුරවා හැරලා තිබුණා. ඒ එක බෝම්බයකින් සාමාන්‍යයෙන් මීටර 100ක විතර දුර තියෙන ප්‍රමාණයට හානියක් ඇති කිරීමේ හැකියාව මේ ඇති වුණයි කියලා. නමුත් මේ බස් රථය ගමන් කරපු ක්‍රීඩකෙක් බොහොම සුළු තුවාලයක් ලැබුවා. ඒ වගේම පොලිස් නිලධාරියෙකුත් ඒ විදිහට සුළු තුවාල ලැබලා රෝහල්ගත කළා තිබුණා. ඒ ඇරෙන්න මේකෙන් වෙනත් හානියක් සිද්ධ වෙලා තිබුණේ
නැහැ. IS මෙවැනි ක්‍රියාදාමයක් කිරීමේ හේතුවකුත් ඇති මං හිතන්නේ.
ඔව් දිලුක්ෂි, මෙතන ඔවුන් හඳුන්වලා දීලා තියෙන්නේ ජර්මනිය මේ වෙනකොට සිරියාවේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට තමන්ගේ ටෝනඩෝ ගුවන් යාන පාවිච්චි කරනවා. ඒක නතර කරන්න කියන ඒ ඉල්ලීමත් ඒ වගේම ඒ IS සංවිධානයට විරුද්ධව ජර්මනිය ලබා දෙන සහය නතර කරන්න කියන ඉල්ලීමත් මේ ප්‍රහාරය අසල ලියුම් තුනක් දමා ගිහිලා තිබුණයි කියලා වාර්තා වෙනවා. ඒ ලියුම් වලින් කියවෙලා තිබුණේ IS සංවිධානයට විරුද්ධව ජර්මනිය ගෙන යන ඒ ක්‍රියාදාමය නතර කරන්නට කියන ඉල්ලීමයි.
අපි ඊළඟට ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ වෙත යොමු වෙමු. ඔබ දන්නවා අර මීට කලිනුත් අපි අවස්ථා කීපයකදී මේ කතා බහ කළා, මේ ලෝන් වුල්ෆ් ඇටැක් කියන එක. ඒ කියන්නේ තනි පුද්ගලයෙකු විසින් සිදු කරන ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව වන අවධානය ලෝකයේ පුරාම වැඩි. මොකද ඒ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින නිසා ස්ටොක්හෝම් නගරයෙනුත් මෙවැනි ක්‍රියාදාමයක් ආරංචි වුණා මේ ගෙවිලගේ සතියේ. මේ සිදුවීම් පිළිබඳව අපි ටිකක් කතා බහ කරමු අමල් මීළඟට.
ඔව්, මේකත් ත්‍රස්තවාදී කටයුත්තක් හැටියට තමයි මේ වෙනකොට හඳුන්වලා තියෙන්නේ. මේ කරපු පුද්ගලයා පිළිබඳ අවබෝධයක් දැන් ඒ බලධාරීන් ලබාගෙන තියෙනවා. ඔහු උස්බෙක් ජාතිකයෙක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. අවුරුදු 39ක උස්බෙක් ජාතිකයෙක්. ඔහු ඇත්තටම ස්වීඩනයෙන් පිටමන් කිරීමට සැලසුම් කළ දෙවිච්ච පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේකත් ඉස්ලාමී අන්තවාදී ත්‍රස්තවාදී කටයුත්තක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ.
අපි ළඟට ඊජිප්තුවට යමු. මේකත් ඉතාමත්ම කනගාටුදායක සිදුවීමක් බවට පත් වුණා පසුගිය සතියේදී. ඔබ දන්නා මේ පාස්කු කාලයේ කිතුරු බැතුමතුන් ගත කරමින් සිටින ඊට පෙරාතුව උන් යම් යම් ආගමික වතාවත්වල යෙදෙනවා. විශේෂයෙන්ම ඉරිදා දින විශේෂිත මෙහෙයුම් මාලාවක් පවත්වනවා මේ පාස්කු කාලය නිමිති කරගෙන. යටතේ ගොබ්බිරිදා පවතුණු විශේෂිත වූ ඒ දේව මෙහෙයකට එල්ල වුණු ISIS ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට වැඩි සංඛ්‍යාවක් මිය ගියා. මේ සිදුවීම සම්බන්ධව අපි අලුත් තොරතුරු දැනගන්න කැමතියි. ඒ වගේම ISIS සංවිධානය මෙහි වගකීම බාරගෙන තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඔවුන් මේ ප්‍රහාරයේ සිදු කිරීමේ අරමුණු විදිහට මොකක්ද සඳහන් කරලා තියෙන කියන කාරණාව දැනගන්නත් අපි කැමතියි.
ඔව් දිලක්ෂි, ඇත්තටම මේක තමයි මේ පෞගේ සතිය ඇති වෙච්ච මේ IS සංවිධානය විසින් කලයි කියන ඒ ප්‍රහාර තුනෙන් දරුණුම ප්‍රහාරය හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මේකෙන් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඊට වඩා වැඩි පිරිසක් තුවාල ලැබුවා. මොකද ඒ දේවස්ථානයේ පිරි ඉතිරි ගිය අවස්ථාවක තමයි මේ විදිහට IS සංවිධානයේ මේ ප්‍රහාරය එල්ල කළේ. ඒ වගේ දිගින් දිකටම මේ ඊජිප්තුවේ සුළුතරයක් වන ක්‍රිස්තියානි ඒ දේවස්ථානවලට මේ ප්‍රහාරය එල්ල කිරීම IS සංවිධානය මීට කලින් කළා තිබුණා. රට තුළ දැන් හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා මේ ප්‍රහාරයෙන් පස්සේ. ඊට අමතරව දිලුක්ෂි, මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ පාප් වහන්සේ ඊජිප්තුවට ගමන් කිරීමට නියමිතව තිබිදී. මේ මාසේ අවසාන වෙනකොට 28-29 දිනයන්වලදී පාප් වහන්සේ ඊජිප්තුවට යාමට නියමිතයි. ඒ ගමනක් සිදු කරන්නට තියෙන අවධියක තමයි මේ විදිහට මේ ප්‍රහාරය IS සංවිධානය විසින් සිදු කරන්නේ.
මේ ISIS ප්‍රහාර සම්බන්ධව සිදුවන ඛේදවාචක වලින් අනතුරු මේ සති අන්තයේ පවත්වන්නට නියමිත තවත් ජනමත විචාරණයක් කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. ඒ තමයි තුර්කියේ පැවැත්වීමට නියමිත ජනමත විචාරණය. මේ ජනමත විචාරණයට පෙර ආතෝ අපි ටිකක් මේ පිළිබඳව කතා බහ කළාමල් මම ඒ පිළිබඳව අපි අසන්නන්ට මතක් කරලා දෙන්නට කැමතියි. ඔබට මතක ඇති අර තුර්කියත් නෙදර්ලන්තයත් අතර ඇති වුණු ප්‍රශ්නේ. තුර්කියේ ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරලීම උදෙසා තුර්කියේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට නියමිතයි. ඒ සඳහා තමයි මේ ජනමත විචාරණය පැවැත්වෙන්නේ. ඒ වෙනුවෙන් යම් කිසි වූ ප්‍රචාරණ කටයුත්තකට ගිය තුර්කි අමාත්‍යවරුන් දෙදෙනෙකුට නෙදර්ලන්තයේදී තුර්කි ජනප්‍රජාව අමතන්නට ඉඩලා කඩ ලබා දුන්නේ නැහැ. මේ හේතුව නිසා නෙදර්ලන්තයත් තුර්කියත් අතර තියෙන හොඳ හිත පළදුනා කියලා අපි කතා බහ කළා, ඔබට මතක ඇති. දැන් ඔන්නේ ජනමත විචාරණය තමයි මේ සති අන්තයේ පවත්වන්නට නියමිත වෙලා තියෙන්නේ. හොඳයි, එහෙනම් ජනමත විචාරණයෙන් තුර්කි ජනාධිපතිවරයාගේ බලතල වලට කොයි වගේ වාසියක් තියෙනවද සාමාන්‍යයෙන් මේ වෙනකොට වාර්තාවෙන් තොරතුරු වලට අනුව?
ඔව් දිලක්ෂි, අතර මේ ජනමත විචාරණය තුර්කිය පමණක් නෙමෙයි, අනෙකුත් රටවල වෙසෙන තුර්කි ජාතිකයන්ට මේ ජනමත විචාරණයේදී තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන අවස්ථාව තියෙනවා. ඉතින් මේ නිසා තමයි ප්‍රචාරණ කටයුතු වලට එර්ඩගාන් ජනාධිපතිවරයා අවස්ථාවක් ලබා ගන්න උත්සාහ කළේ. නමුත් ඒක සාර්ථක නොවිච්ච නිසා තමයි ඔහු මේ යුරෝපීය රටවල් සමග ඒ උරණ වෙන්න කාරණ සිද්ධ වුණේ. ජනමත විචාරණය සම්බන්ධයෙන් තියෙන ඒ ඔපිනියන් පෝල් වගේ වලින් මේ ජනමත විචාරණයට පක්ෂව සහ විපක්ෂව කරට කර තියෙන තත්ත්වයක් තමයි දිලුක්ෂි වාර්තා වෙන්නේ. නමුත් අපි දන්නවා මීට කලින් අවස්ථාවලදී මේ ජනමත විමසුම් පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙන එක තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද මීට කලින් අවස්ථාවලදී මේ ජනමත විමසුම් හුඟක්ම වැරදි ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. ජනමත විචාරණයෙන් බලාපොරොත්තු වෙන්නේ එර්ඩගාන් ජනාධිපතිවරයාට දැනට තියෙනවට වඩා අතිවිශාල බලයක් ලබා දීමටයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට වඩා විධායක ජනාධිපතිට දැඩි බලතල ලබා දෙන යෝජනාවක් තමයි මේ විවස්ථා සංශෝධනයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, අපිට මතකයි අමල් ඔබ අර කියපු කාරණාව, මේ ජනමත විචාරණ වලින් හරි ප්‍රතිඵල එන්නේ නැහැ කියලා. මෑතකදී වුණ හොඳම උදාහරණය තමයි ඇමරිකානු ජනාධිපතිවරණය. සම්පූර්ණයෙන්ම කණපිට පෙරුණා ජනමත විචාරණයේ ලැබුණු ප්‍රතිඵල. ඊට කලින් මට මතකයි බ්‍රෙක්සිට් එකේදීත් ඕකම වුණා. ඒ වගේ මේ හා සමාන කාලවකවානුවකදී මට මතකයි ආජන්ටිනාවේ රජය සහ වසර 50කට අධික කාලයක් ඒ රටේ බලය අල්ලා ගැනීමට තැත් කරපු ෆාක් කියන කැරලිකාර සංවිධානය අතර ඇතිවෙන්නට ගිය ඉන්ටරිම් ගවර්න්මෙන්ට් එක, එහෙමත් නැත්නම් අන්තර්වාර රජය. මේ සම්බන්ධව ජනයාගේ මතය විමසුම් ලැබුවා. ඒකත් පූර්ව මත විමසුම් වලට සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් දෙයක් තමයි ප්‍රතිඵලයේ විදිහට එළියට ආවේ. දැන් තුර්කියේත් එවැනි වූ තත්ත්වයක් ඇති වේවි කියලා යම් කිසි වූ මතවාදයකුත් තියෙනවා. වත්මන් ජනාධිපති රිසෙප් එර්දුහාන්ගේ බලය තවත් වසර ගණනාවකින් වැඩි කරලීම සඳහා තුර්කියේ ව්‍යවස්ථාව වෙනස් කරලීම සඳහා පවත්වන මේ ජනමත විචාරණයේදී ඇත්තටම මොකක් වෙයිද? ඒ කියන්නේ තුර්කිය ආශ්‍රිත කලාපවල මොකක් වගේ තත්ත්වයක් උද්ගත වෙයිද මේ එර්ඩුගාන් ජනාධිපතිවරයාගේ බලය වැඩි වුණොත්? අපි දන්නවා තුර්කිය කියන්නේ බොහොම කේන්ද්‍රීය සංදිස්ථානයක් ඒ කලාපය ආශ්‍රිතව.
ඔව් දිලක්ෂි, ඇත්තටම මේකේ ප්‍රශ්න වෙන්නේ දැනට තියෙන තත්ත්වයේ අනුව එර්ඩගාන් ජනාධිපතිවරයා යුරෝපා සංවිධානය අතර තියෙන ඒ හොඳ හිත සෑහෙන දුරට පළුදු වෙලා තියෙනවා. ලොකු අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා ඔහුත් ඇත්තටම යුරෝපා සංගමයත් අතර. මොකද මේ වෙනකොට තුර්කිය යුරෝපා සංගමේ සමාජිකත්වයේ අපේක්ෂක කරන රටක් හැටියට තමයි දැනට තියෙන්නේ. ඉතින් යුරෝපය ඔහුට එරෙහිව ඉන්නවා. මොකද ඔහු ඒකාධිපති පාලකෙක් වීමේ ප්‍රවණතාවේ තියෙන නිසා ඍජුවම නොවුනත් යුරෝපා සංගමේ රටවල් මේ ජනමත විචාරණයට විරුද්ධ තැනක තමයි ඉන්නේ. එවැනි මතයක් තමයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ එර්ඩගාන්ගේ ප්‍රචාරණ කටයුතු වලට බාධා සිද්ධ වුණෙත් අන්න ඒ වටපිටාව තුළ. ඉතින් එර්ඩගාන් ජනාධිපතිවරයා මේ ජනමත විචාරණය ඔහු ජයග්‍රහණය කළොත් තවත් අවුරුදු 10කට බලය රැඳී සිටීමේ හැකියාව ඔහුට තියෙනවා. එවැනි පුද්ගලයෙකුට අති විශාල බලයක් සහිතව දීර්ඝ කාලයක් බලය රැඳී සිටීම සම්බන්ධයෙන් අසල්වාසි රටවල් නම් ඒ ගැන ලොකු කැමැත්තක් නැහැ.
හොඳයි මල්ල, අපි ස්තුතිවන්ත වෙනවා මේ ලංකාවේ මේ අවුරුදු කටේ අවුරුදු උණුසුම තියෙන කාලවකවානුවේදී අපි වෙනුවෙන් කාලය කැපකිරීම පිළිබඳව බොහොම ස්තුති. කලින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරපු ආකාරයට ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබේ සියලුම වෘත්තීයම කටයුතුත් අනිකුත් සියලුම කටයුතුත් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට. ලබන සතියේ සිකුරාදා හමු වෙමු.
බොහොම ස්තුති. ආයුබෝවන් දිරක්ෂි.
ආයුබෝවන්.